තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. අතිපූජ්‍ය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්නතුනි, පින්නතියනි, පින්නත් දරුදැරියනි, මේ පින්නත් පිරිසට මිත්‍රය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ට අයත් සතර සතිපට්ඨානේ කායානුපස්සනා සතිපට්ඨානේ පිළිබඳවයි දැනගන්න ලැබුණේ. අද බලාපොරොත්තු වෙන්නේ දෙවෙනි සතිපට්ඨානේ වන වේදනානුපස්සනා සතිපට්ඨානේ පිළිබඳව විග්‍රහයක් සිදු කරන්නයි. අපි අද තේරුම් ගන්න ඕනේ වේදනානුපස්සනාව කියන්නේ මොකද්ද, ඒ වේදනානුපස්සනා භාවනාව වඩන්නේ කොහොමද, මේ වේදනානුපස්සනාව කියන වචනේ කොයිතරම් විග්‍රහ සහිතද කියලා මුලින් තේරුම් අරගන්න ඕනේ. අදුරට බොහෝතම භාවනාවක් වශයෙන් වලනකොට ඉතාම කෙටියෙන් තමයි මේ වේදනානුපස්සනාව ගැන දැනගන්න මේ පිළිතුර බොහෝකට ලැබිලා තියෙන්නේ. වේදනාවක් කියන හිතන් මෙහෙම සිහි කරාන්ත කියලා කියනවා. එහෙම නැත්නම් සැප වේදනාවක් කියලා සැපයක් දැනනකොට හිතන්ට, දුකක් දැනනකොට දුක් වේදනාවක් එනකොට දුක් වේදනාවක් කියලා හිතයින්ට, මේ ආදී වශයෙන් කියන සීමාවක ඉක්මවලා තවත් විග්‍රහ සහිතව නිවන් අවබෝධ කරගන්න හේතු වෙන මේ සතිපට්ඨානී වේදනානුපස්සනා සතිපට්ඨානී මං කියන්නේ විග්‍රහ කරලා මේ පිටුඳ අහත් ලැබිලා නැතුව ඇති. අපි හොන්නේ තේරුම් අරගන්න ඕනේ වේදනානුපස්සනාව වඩනකොට මේ වේදනාව කියන ඒකකයක්ද මේ වේදනාව කියන්නේ? එහෙමනම් කොහොම හටගන්න එකක්ද? මේ වේදනාවේ ස්වභාවය කුමක්ද? මේ කාරණේ හොඳින් තේරුම් අරගන්න ඕනේ. අපිට වේදනාවක් දැනෙනකොට අපි වේදනාවක් කියලා මේ විදිහට හිතනවනම්, ඒ කියන්නේ සිහි කරන්න ඉතරනම් අපි එතන ප්‍රඥාවෙන් කුමක්ද කළේ? වේදනාව බව දැනගැනීමට අපට අවශ්‍ය කරලා තිබුණේ මොනවද? වේදනා චෛතසික, සංඥා චෛතසික කියන සිතේ හටගන්න චෛතසික කොටසක් තියෙනවා. ඒ දෙක සර්වචිත්ත සාධාරණ කියන චෛතසික දෙකක්. හැම හිතකටම සාධාරණයි. නරක හිත්වලත් ඉදෙනවා, හොඳ හිත්වලත් ඉදෙනවා. හිතක් යම් තැනක හටගත්තා නම් ඒ චෛතසික දෙක ඉදෙනවාමයි. එහෙනම් වේදනා සංඥා කියන චෛතසික දෙකෙන් නිවන් දකින්න පුළුවන්ද? හොඳින් තේරුම් අරගන්න ඕනේ. ditta mangala suta mangala muta mangala ආදී වශයෙන් ගන්න දෙයකින් යථාර්ථය දකින්න බෑ. ditta suta muta viññāta කියන මේ හතර ලෞකිකත්වයේ ලෞකික අදහසක්, ලෞකික தත්ත්වයක් පෙන්නනවා මිසක් එයින් කොහොමවත් ප්‍රඥාව පෙන්වන්නේ නැහැ. එහෙනම් ප්‍රඥාව කියන්නේ මේ தත්ත්වයේ ඉක්මවාගිය ගැඹුරු දහමක්. එහෙනම් ප්‍රතිපත්තාණය කරනවා නම්, වේදනාව ප්‍රතිපත්තාණයක් වශයෙන් වැරෙද්ද නම් ප්‍රඥාව මුල් කරගෙන දැනීමක් පහළ වෙන්න ඕනේ. මෙන්න දැනීමක් කියලා හිතියට වේදනාවක් කියලා හිතලාට අපිට කොහොමද ප්‍රඥාව පහළ වෙන්නේ? අපි කොහොමද මේ ප්‍රඥාවෙන් තේරුම් ගන්න? හොඳින් තේරුම් අරගන්න ඕනේ. මේ සතර සතිපට්ඨානයේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ වදාලා තුන් ලෝකේ බුදු පියාණන් වහන්සේ හෝ උන්වහන්සේ දේශනා කළ ඒ ධර්මයේ ශ්‍රවණය කරලා දැනගත් ශ්‍රාවකයන් වහන්සේ නමක් හෝ හැරෙන්න නැහැ යමකින් දැනගත්තා නම් හැරෙන්න. තවත් සතර සතිපට්ඨානයේ දේශනා කරන කෙනෙක් ලෝකේ නැහැ. එහෙනම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ මේ ධර්මයෙන් වටහා ගන්නත් උන්වහන්සේ දේශනා කළ මේ ධර්මයේ තුලින්ම ඕනේ. අපිට වේදනාවක් කියලා දැනෙනවා කියලා මේ විදිහට හිතන්න නම් මේක බෞද්ධ විචාරයක් නෙමෙයි. බෞද්ධ නොවන එකත් මේක කරගන්න පුළුවන්. දැනෙනවා කියනකොට වේදනාවක් කියලා හිත තියා ඉන්නකොට ඒක කරගන්න අනිත් පැයටත් පුළුවන්. නමුත් කොහොමද නිවන් දකින්නේ? එහෙම බලයි කියලා. අපි හොඳින් තේරුම් ගන්න ඕනේ ගැඹුරු දහමක් නිසා. කොහොමද දැනගන්නේ බුදු පියාණන් වහන්සේ මේ වේදනානුපස්සනාව පිළිබඳව දේශනා කර තිබෙන දේශනා මහා සතිපට්ඨාන සූත්‍රයේ පැහැදිලිව තිබෙනවා. නමුත් එහි තිබෙන්නේ මූල ධර්මයෙන් ඒක විග්‍රහ කරලා දැනගන්න ඕනේ. කතංච වික්කවේ වික්කු වේදනාතු වේදනානුපති විහෙති ආදි වශයෙන් මහන්නි වික්කුව කොහොමද මේ වේදනාවේ වේදනානුපස්සනාවෙන් වාසය කරන්නේ කියන කාරණේ පෙන්නලා බුදු පියාණන් වහන්සේ මේ වේදනාව නම ආකාරයකට බෙදලා වෙන් කරලා විදර්ශනාත්මකව යථාර්ථයේ දකින්න අවශ්‍ය කරන ප්‍රමාණය ඒ ආකාරයෙන් විග්‍රහ කරලා පෙන්නනවා. බුදුපියාණන් වහන්සේ දේශනා කළ මේ වේදනාව පිළිබඳව පෙර කාලේ භික්ෂුන් වහන්සේලා අතර උපාසක පිරිස අතර නොයෙක් මතභේද පවා ඇති කරගෙන තියෙනවා. බුදුපියාණන් වහන්සේ වේදනාව එකක් වශයෙන් දේශනා කළා. ඒ වගේම දෙකක් වශයෙන් තුනක් වශයෙන් දේශනා කළා. මේ ආදී වශයෙන් එක එකනා එක දේශනාවක් අහලා මේ වේදනාව පිළිබඳව විවිධ මතිමතාන්තර ඇති කරගත්තා. බුදුපියාණන් වහන්සේ අවස්ථාවේ දේශනා කරනවා මම වේදනාව එකක් වශයෙන්, තුනක් වශයෙන්, හයක් වශයෙන්, 18ක් වශයෙන්, 26ක් වශයෙන් මේ ආදී වශයෙන් 108ක් වශයෙන් දේශනා කරලා තියෙනවා. ඒ දැනට ඔබින විදිහට. අන්නේ කියන කාරණාව පටලවා ගන්න නැතුව මේ වේදනාව පිළිබඳව අපි මෙසේ විග්‍රහ කරන තේරුම් ගන්න ඕනේ. එහෙනම් විදර්ශනා භාවනාවක් වශයෙන් වේදනානුපස්සනා සතිපට්ඨානයේ වළෙනකොට අපිට මේ වේදනාව කියන්නේ මොකක්ද කියන කාරණේ තේරුම් ගැනීමට අවශ්‍ය කරන කාරණා නවයකින් විග්‍රහ කරලා දේශනා කර වදාළා. එතකොට අපි මේ ටික තේරුම් අරගන්න ඕනේ. පෙළදහම වටහා ගන්න බලාපොරොත්තු වෙන අය සතමයේ මහා සතිපට්ඨාන සූත්‍රයෙන් බලා ගන්න පුළුවන්. අපිට අවශ්‍ය වෙන්නේ දහම් අර්ථයයි තේරුම් ගන්න අමාරු දුස්කරව තියෙන දහම් අර්ථය නිසා ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. සැප වේදනාවක් විඳින්නේ සැප වේදනාවක් විඳිනි දැනගන්න. දුක් වේදනාවක් විඳින්නේ දුක් වේදනාවක් විඳිනි දැනගන්න. උපේක්ෂා වේදනාවක් විඳින්නේ උපේක්ෂා වේදනාවක් විඳිනි දැනගන්න. මේ ආදි වශයෙන් කොටස් තුනක් ප්‍රධාන වශයෙන් ඉස්සෙල්ලා පෙන්නනවා. ඊට පස්සේ පෙන්නනවා. සාමිස වූ සැප වේදනාවක් විඳින්නේ සාමිස සැප වේදනාවක් විඳිනි දැනගන්න. සාමිස දුක් වේදනාවක් විඳින්නේ සාමිස දුක් වේදනාවක් විඳිනි දැනගන්න. සාමිස උපේක්ෂා වේදනාවක් විඳින්නේ සාමිස උපේක්ෂා වේදනාවක් විඳිනි දැනගන්න. මෙයා විග්‍රහ කරලා තේරුම් ගන්න ඕන පසු විග්‍රහ කරලා දෙනවා. නිරාමිස සුඛ වේදනාවක් විඳින්නේ නිරාමිස සුඛ වේදනාවක් විඳිනි දැනගන්න. නිරාමිස දුක වේදනාවක් විඳින්නේ නිරාමිස දුක වේදනාවක් විඳිනි දැනගන්න. නිරාමිස අදුක්ඛම සුඛ වේදනාවක් නැත්නම් උපේක්ෂා වේදනාවක් විඳින්නේ නිරාමිස අදුක්ඛම සුඛ වේදනාවක් විඳිනි දැනගන්න. මෙන්න මේ ආකාරයෙන් නම වතාවක නැත්නම් නම අවස්ථාවක මේ වේදනාව පිළිබඳ දැනගැනීමේ ස්වභාවයක් විග්‍රහ කරනවා. මේ වේදනාව දැනගන්නවා කියන්නේ මොකද්ද? ආරේ මිනේ දැනගන්නදී ප්‍රඥාවෙන් දැනගන්න ඕනේ. වේදනා සංඥාතිකර දැනෙන හැදිරෙන මත්තමක් තියෙනවා. හැබැයි ඒක ලෝක කාටවත් දැනගන්න පුළුවන් දෙයක්. වේදනාව කියන්නේ දැනෙනවා. ඒ දැනෙච්ච දේ හඳුනා ගන්නවා සංඥාව. එහෙනම් මේ වේදනා සංඥා කියන දෙකේ ගෝචර වෙන මත්තමේ සීමාවක වැටහීම විඳලා, එවන්දු දැනීමකට විඳලා ඒ සීමාව විඳලා අපි කොහොමද ඉක්මෝලා ප්‍රඥාවෙන් දැනගත්තේ ඉත දැනගන්නේ? එනම් මේ සැප වේදනාවක් විඳිනකොට සැප වේදනාවක් විඳිනවා කියලා දැනගන්නේ කොහොමද? අන්නේ කාර්ණීති මේ දැනගැනීම ප්‍රඥාවෙන් දැනගන්න ආකාරය හොඳින් තේරුම් ගන්න ඕනේ. ඉතින් නැත්නම් වේදනානුපස්සනා සතිපට්ඨානයේ වදලා නිවන් දකින්න හැකියාවක් තියෙන්නේ කියලා හිතලා බලන්න. හොඳින් විග්‍රහ කරලා තේරුම් ගන්න ඕනේ. එහෙනම් ප්‍රඥාවෙන් දැනගැනීම එකක්. වේදනාවේ චෛතසික කාණ්ඩයේ මේ චෛතසික වලට දැනෙන ස්වභාවයක් සංඥාකින් චෛතසික වලින් හඳුනන ස්වභාවයක් තියෙන එක ලෞකික අදහස් ගන්න ආයත ලෞකික මනසක් තියෙන මානසික මට්ටමේ ලෞකිකත්වයේ තියෙන ඕනම කෙනෙකුට තෝරා ගන්න පුළුවන්. හැබැයි මේ දැනීම හැඳිනීම මට්ටම ඉක්මවා ගිය දැනීමක් හැඳිනීමක් මේ වේදනාව පිළිබඳ ලබන්න ඕනේ වේදනානුපස්සනා සතිපට්ඨානයේ පූර්ණ කරගන්න නම්. එහෙනම් හොඳින් තේරුම් ගන්න ඕනේ කොහොමද මේ වේදනානුපස්සනා සතිපට්ඨානයේ දැනගන්න ඒ දැනගන්න ආකාරය කොහොමද දැනගන්න? අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ මේ වේදනාව කියන්නේ මොනවද? ලෝක සත්‍යයේ දැනෙන ස්වභාවයන්ට ලෝක සත්‍යය වේදනාව කියලා කියනවා. නමුත් මෙතන මේ වේදනාව පිළිබඳ දැනගත්තේ ඉතින් යථාර්ථයේ. මේ යථාර්ථයේ දැනගැනීමෙන් තමයි වේදනාව දැනගත්තා වෙන්නේ. සැප වේදනාව දැනගත්තා වෙන්නේ. දුක් වේදනාව දැනගත්තා වෙන්නේ. මධ්‍යස්ථ වේදනාව දැනගත්තා වෙන්නේ. නැත්නම් උපේක්ෂා වේදනාව දැනගත්තා වෙන්නේ. නะ කොහොමද මේ වේදනාව දැනගන්නේ? ප්‍රඥාවෙන් දැනගන්නේ කොහොමද? වේදනාව කියන්නේ මොනවද? මේ වේදනාව හටගන්නේ කොහොමද? ඒ වගේම මේ වේදනාව නිරෝධ කරගවහම මොකද වෙන්නේ? ඒ නිරෝධ කරන මාර්ගය මොකද්ද? මෙන්න මේ කියන කාරණා තේරුම් ගන්න ඕනේ දැනගන්න. එහෙම දැනගන්නේ නැතුව හිතෙනවා හිතෙනවා කියපි හිටියද? වේදනාවක් වේදනාවක් කියපි හිටියද? මේ යථා දැනීම පහළ වෙන්නේ නැහැ. ප්‍රඥාව මතුවේනේ නැහැ. එහෙනම් ප්‍රඥාවෙන් දැනගන්න ප්‍රමේ හොඳින් තේරුම් ගන්න ඕනේ. අපි කොහොමද මේ වේදනාවක් කියලා කියනකොට වේදනාවේ ස්වභාවය මොකද්ද? වේදනාව හේතුවක ඵලයක්. දැන් නම් හේතු පරම්පරාවක් නිසා හටගන්න ඵල පරම්පරාවක් අපිට වැටහෙන්නේ නැහැ. මේක හොඳින් තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලාම. වේදනාව හේතුව කුමක්ද? කුමන හේතුවකින්ද මේ ඵලයක්ද මේ වේදනාව කියන්නේ? ස්පර්ශ හේතුවෙන් තමයි වේදනාව නැති ඵලය හටගන්නේ. ස්පර්ශ කියන්නේ එකක් නෙමෙයි. ස්පර්ශ මාත්‍රයේ වේදනාව මාත්‍රයයි. එහෙනම් යම්කිසි ආකාරයකට හැදගැහුණු ස්පර්ශ මාත්‍ර හතාවකට වේදනාව මාත්‍ර හතාවක් හටගන්නවා. අන්න ඒ ටික සම්පිණ්ඩනය කරපුවාම තමයි අපිට වේදනාවක් දැනෙනවා කියන සත්‍ය පහළ වෙන්නේ. එහෙනම් අපි දැනගන්න ඕනේ වේදනාවක් ඇති වෙනකොට ඒ වේදනාව හේතුවක ඵලයක් නේද කියලා අපි ඉන්නේ. එහෙම දැනගත්තහම අපි දන්නවා වේදනාව නිකන් හටගන්නේ නැහැ. කාටවත් ඕන විදිහට හටගන්නේ නැහැ. කාගේවත් කැමැත්ත පරිදි පවතින එකක් නෙමෙයි. මේ වේදනාව කියන්නේ මම කියලා, මගේ කියලා ගන්න හදන්න පුළුවන් යම්තු දෙයක් නෙමෙයි. එහෙනම් කුමක් නිසාද? ස්පර්ශ මාත්‍රයක් හටගත්තොත් ඊට අනුකූලව වේදනා මාත්‍රයක් හටගන්නවා. එහෙනම් ස්පර්ශ මාත්‍රයේ හේතුවේ ඵලය වේදනා මාත්‍රේ. යම්කි සමාන අරමුණු යම් විදිහකට පහළ වෙනවා නම් ඒ අරමුණු කතාවකට අනුව සංඥා නැහැ අර කියන වේදනා මාත්‍රයක් හටගන්නවා. වේදනා මාත්‍රේ කතාව. යම් දෙයක සැප වේදනාවක් හටගන්නවා කියන්නේ සැප වේදනාවට හේතු වෙන්නා වූ යම්කිසි ස්පර්ශ මාත්‍ර හතාවක් අනුකූලව සැප වේදනාවට අනුකූලව යම්කක හටගත්තා නම් ස්පර්ශ වුණා නම් මනසට ඇහැට රූප වශයෙන් ඒ ආදී වශයෙන් එන අක්‍රමයක් තියෙනවා. ඒ වගේ ඉස්සෙල්ලාම අපි හට ගන්නවා සැප වේදනාව දැනුණා කියන අවස්ථාව ඔන්න ඔය සැප ස්පර්ශ මාත්‍ර සැප ස්වභාවයේ ගිලදෙන ස්පර්ශ මාත්‍රියව හටගත්තා නම් මේ කයට දැනුණා නම් හිතට දැනුණා නම් අන්නේ දැනෙනකොට ඒ මාත්‍ර හතාවට අනුකූලව වේදනා මාත්‍ර හතාවක් පහළ වෙනවා. එහෙනම් ස්පර්ශ මාත්‍රයකට එක වේදනා මාත්‍රයයි. ඊළඟ සත්වර මාත්‍රෙයි. ඊළඟ වේදනා මාත්‍රයක් හටගන්න නම් ඊළඟ ඒ සමාන ස්පර්ශ මාත්‍රයක් හටගන්න ඕනේ. එහෙනම් සුඛ වේදනාවට හේතු වෙන ස්පර්ශ මාත්‍රය සතාවක් එක දිගට ක්‍රියාත්මක වෙනකොට ඊට අනුකූලව සැප වේදනා මාත්‍ර සතාවක් ක්‍රියාත්මක වෙනවා. අන්නේ වේදනා මාත්‍ර සතාව සම්පින්නණය කරලා මනසින් හැදගහගින මනසින් ගත නිගමනයේ තමයි මම මේ සැප වේදනාවක් විඳිනවා මේ අදහස. එහෙනම් මෙතෙන්දී අපි දකිනවා හේතු හතාවක් නිසා හටගන්න ඵල හතාවකට අපි මේ සැප වේදනාව කිව්වා මිස මේක අයිති කරගන්න පුළුවන්ද, මේක මගේ කරගන්න පුළුවන්ද, මේක මම කරගන්න පුළුවන්ද? එහෙනම් හේතුවක ඵලයක් මගේ කිව්වට මගේ වෙන්නේ නැහැ, මම කිව්වට මම වෙන්නේ නැහැ. ඒ හේතුවට අනුකූලව ඵලයේ ක්‍රියාත්මක වෙනවා. හේතුව නතර වෙච්ච දාන ඵලේ නතර වෙනවා. එහෙනම් මොකද්ද වෙන්නේ? මෙන්න වේදනාව පිළිබඳ දැනගත යුතුදී වේදනාව කියන්නේ මොකද්ද? හේතු පරම්පරාවක් නිසා හටගන්න ඵල පරම්පරාවක් මනසින් සම්පීඩනය කරලා අපි වටහා ගන්න ආකාරය. අපි කියන්නේ වේදනාව කියන්නේ ඌවට. එහෙනම් සැප වේදනාව කියන්නේ මොනවද? සැපකට හේතු වෙන සැප ස්වභාවයෙන් ගෙන දෙන්න හේතු වෙන ඉෂ්ට වූ ප්‍රිය වූ අරමුණු මාලාවක් අනුකූලව ක්‍රියාත්මක වෙනකොට ඒ අරමුණු ස්පර්ශ වෙනවා වෙනකොට ඒ ස්පර්ශ මාත්‍රයක් ගානේ වේදනා මාත්‍රයක් නැగిලා අන්නේ වේදනා මාත්‍ර මාලාවක් හටගන්නවා, පරපුරක් හටගන්නවා. අන්නේ පරපුර කැටි කරලා මනසෙන් අපි එකතු කරලා මනසෙන් හදාගන්නවා තත්පර ගානක විනාඩි ගානක යම්කිසි අවස්ථාවක් තුළ විදිහට වේදනාවක් මම වින්දා ඒක මම මෙහෙම හඳුනාගත්තා කියලා අන්නේ වේදනා සංඥාවකින් හඳුනාගන්නවා. වේදනා චෛතසිකයි සංඥා චෛතසිකයි වලින් හඳුනාගෙන මම මෙහෙම සැප වේදනාවක් වින්දා කියලා මතකයක් ඇති කරගන්නවා. මෙන්න සැප වේදනාවේ හැටි. දැන් මේකයි දකින්න ඕනේ. අපි වේදනාවක් වේදනාවක් කියකින් කියන්නේ මේක දකින්නේ නැහැ. එහෙනම් වේදනාව කියන්නේ මොකද්ද? හේතුවක ඵලයක්. එහෙනම් හේතු පරම්පරාවක් නිසා අපට ඵල පරම්පරාවක් පේන හැටි වැඩේ නැහැටි. ඒ වගේම මේක අයිස්කාරී නැහැ. හේතුවේ ඵලයේ හේතුව නිසායි හටගත්තේ. හේතුව නැත්නම් ඵලේ නැහැ. එහෙනම් හේතු පරම්පරාව නැති වෙනවා, ඵල පරම්පරාව නැති වෙනවා. එහෙනම් අපි දැනගන්න ඕනේ මේ වේදනාව ඇති වුණාම අපි යලි යලි තේක බලාපොරොත්තු වෙනවා නම් එබඳු වේදනාවක් පස්සේ යන්න නැවත නැවත ගොඩනගා ගන්න බලාපොරොත්තු වෙනවා නම් අන්න එතනයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ. මොකද වෙන්නේ? ඒ වේදනාවට චන්දරාගයෙන් ඇලුම් කරන්න ගියොත් ඒ වේදනාවන් පිළිබඳ බලාපොරොත්තු ඇති කරගත්තොත් ඒ වේදනාව ගොඩනගන්න අවශ්‍ය කරන ස්පර්ශ මාලාව අපිට ගොඩනැගින්න ඕනේ. එහෙනම් ස්පර්ශ නිකන් ලැබෙනවද? මොනවද මේ ස්පර්ශ? ඇහැට මනවලන රූප ස්පර්ශ වින්දෝනේ. එතකොට රූප පිළිබඳව හට ගන්නා වූ සම්පස්සයා වේදනාවක් හට ගන්නවා. ඒ වගේම කනට ශබ්දයක්, නාසීට ගන්ධයක්, දිවට රසයක්, කයට පොට්ටබ්බයක්, මනස ධර්මයක් කියන මෙන්න මේ මනවලන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන අරමුණු ඇස කන දිව නාසී ශරීරය මන කියන මේවාට ස්පර්ශ වෙනකොට තමයි ස්පර්ශ මාත්‍රයේ වේදනා මාත්‍රයේ ගානේ සකස් වෙලා මේ ආපු ස්පර්ශ විච අරමුණු විචලනම් පියන සුඛ වේදනා මාත්‍ර සෑන් හට ගන්නවා. අන්නේව තමයි අපි කියන්නේ හරි ලස්සන රූපයක් දැක්ක හරි ආස්වාදයි සුඛ වේදනාවක් දැනුණා හොඳ මිහිරි නාදයක් හොඳ සුභ වේදනාවක් දැනෙනවා සද්දයක් ඇහුනේ ඒ වගේම හොඳ සුවඳක් ඒකත් සුභ වේදනාවක් ගෙන දෙනවා හොඳ රසයක් මිහිරි රසයක් සුභ වේදනාවක් ගෙන දෙනවා හොඳ ස්පර්ශයක් ඒකත් මිහිරි වේදනාවක් ගෙන දෙනවා කියලා මෙන්න මේවා ගැන හිතර කොටත් ආස්වාදයි ඒවත් මිහිරි වේදනාවක් ගෙන දෙනවා කියලා මෙන්න මේ ආමිෂ වස්තු මුල් කරගෙන නැත්නම් මේ ලෝකේ ආමිෂ වස්තු මුල් කරගෙන හටගන්නේ වේදනාවට අපි කිව්වා සාමිසං වා සුඛං වේදනා වේදියා වානෝ සාමිසං සුඛං වේදනා වේදියා මිති පජානාති මොන සුඛ වේදනාව දැනගන්න හැටි සාමිස සුඛ වේදනාව දැනගන්න හැටි එහෙනම් කයට දැන සුව වේදනා තියෙනවා ඒවා කොහොමද දැනෙන්නේ මේ කයට සුව පහසක් තියෙනවා මේ කය පෙර කරලාද කර්මයක විපාක ඵලය එහෙනම් කර්ම විපාක වශයෙන් හටගත්ත මේ කයට විවිධාකාර වේදනා ගොඩනැගෙනවා. ඇහෙන් රූප බලලත් නෙමෙයි, කනින් ශබ්ද අහලත් නෙමෙයි, නාහෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරලත් නෙමෙයි, දිවෙන් රස අරගෙනත් නෙමෙයි, කයෙන් බාහිර ස්පර්ශයක් අරගෙනත් නෙමෙයි. මේ කය මුල් කරගෙනම විවිධාකාර වේදනා හටගන්නවා. සමහර ඒවා සුව වේදනා, සමහර ඒවා දුක් වේදනා, සමහර ඒවා මධ්‍යස්ථ වේදනා. මේ එක පැත්තක්. ඒක තමයි මුලින් කිව්වේ සැප වේදනා, දුක් වේදනා, මධ්‍යස්ථ වේදනා කියලා දැනගන්න හැටි. එහෙනම් ඒවට හේතුව මොකද්ද? මේ කායිකත්වයේ එහෙනම් අපි හටගත්ත පෙර කයක් හටගැන්වීමට හේතුකාරක වෙන අවිද්‍යා කුණාදික මුල් කරගෙන හටගත්ත යම් කර්ම බලවේගයක් නිසා විපාක ඡන්දයක් වශයෙන් හටගත්ත මේ ඇසකන දිවනාසයේ ශාරීරියේ මන කියන මේ ඉන්ද්‍රිය පද්ධතියත් එක්කල හැදුණොත් මේ මාත්‍රේ කයත් එක්ක සකස් වෙන මේ ඉතික බැලුවාම අන්න ඒවට දැනෙන සැප දුක් ප්‍රේක්ෂා වේදනා කියන මූලික අවස්ථාවු වේදනා තුනක් දැනගත්තා. ඒකේ මුල මොකද්ද? මේ බඳු ගතයි හිතයි දෙක. එහෙනම් අපි ඒ අතර තවත් වේදනාව කොටසක් තමයි ගත්තේ. ඇසින්, කනින්, නාසයෙන්, ඉන්ද්‍රියෙන්, කයින්, මනින් මනවලන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු කරලා අනිවාර්ය ස්පර්ශ මාත්‍රයේ වේදනා මාත්‍රයේ ගානේ ගොඩනැගෙනකොට ඒ බඳු ස්පර්ශ මාත්‍ර හැයකට වේදනා මාත්‍ර හැයලා ගොඩනැගිනවා. ඒවා සම්පීඩනය කරගෙන සාමිත සුඛ වේදනා විඳිනවා. ඒ වගේම තමයි සුඛ වේදනා විතරක් නෙමෙයි අපිට ලැබෙන්නේ. සැපතක් හොයාගෙන යනකොට දුකෙන් පිරුණු දැන්නම් දුක ගෙල දෙන අනිත්‍ය අපි අරමුණු විශාල සංඛ්‍යාවකට ගෝචර වෙලා ඒ අතරින් තමයි අර ඉෂ්ට ප්‍රිය කරන අරමුණක් අරමුණු කරලා ඉතින් සුඛ වේදනාවක් ලබන්න අවස්ථාවක් ලැබෙන්නේ. හොඳින් තේරුම් ගන්න ඕනේ මේක ගැඹුරු වෙනවා. සෙද්දක ලස්සන බලලා හොඳ පිට ගන්න ගියාම කල පිට විසි කරලා හොඳ පිට ගෙහෙන්න බෑ. මොකද හේතුව හොඳ පිටේ එක පැත්තක තියෙනවා නම් ඒකට මැරිච්ච කන පිටක් අනිත් පැත්ත මල් වාසිකක් ගන්නවා පිටින් ලස්සන කරලා තියෙනවා ඇතුලේ තියෙන ගොරෝසු කන පිට අත්හැරලා පිට පේන ලස්සන විතරක් ගේන්න බෑ අපි රවට්ටන පැත්ත කොහොමත් අන් වෙලා ලස්සන තියෙනවා ඒක බැඳිලා හැදියා තියෙන මොකේද අපි කැමති නැති අනිත්‍ය අප්‍රිය වල ඒකට හේතු වෙන්නා වූ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ආදී කොටස් දුරක එහෙනම් මෙතෙන් ගැප්ප මොකද වෙන්නේ? සැප වේදනාවක් පස්සේ යනකොට මේ පරිවාරකරේ තියෙන මේ වටකරේ තියෙන දුක් වේදනා ගොඩකට කොට වෙන්න සිද්ධ වෙනවා. එහෙනම් මෙන්න මේ නිසාම සැප හොයාගෙන යන කෙනාට දුක් වේදනාවට හේතු වෙන්නා වූ අරමුණු ස්පර්ශ කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒවා අනිත්‍යයි අප්‍රියයි. අන්න අනිත්‍ය අප්‍රිය අරමුණක් ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් මනෙන් අරමුණු කරලා සිද්ධ වුණාම මොකද වෙන්නේ? මේ හේතු කොටෙන දුක් ස්පර්ශ මාලාවක් හටගන්නවා. දුකට හේතු වෙන අන්‍ය ස්පර්ශ මාලාවක් නෝ හටගන්න වේදනා මාත්‍ර මාලාව එක රැහැනට හදගත්තාම අන්නේටිය කැටි කරලා අරගෙන තමයි අපි දුක් වේදනාවක් විඳිනවයි කියලා කියන්නේ. එහෙනම් මේවයි මට දැනෙන්නේ කෙබඳු ආකාර සැප වේදනාවක්ද, කෙබඳු ආකාර දුක් වේදනාවක්ද. ඒ වගේම සමහර අරමුණු අරමුණු වෙනකොට ඒවයි බඳුවන්නා වූ සැපේ කියලා ගන්නවත් දුකේ කියලා ගන්නවත් නැති මධ්‍යස්ථ ඒවා හම්බ වෙනවා ඉඳින්ද. එබඳු දේ ස්පර්ශ කරපුවාම මධ්‍යස්ථ දැනීමක් ඇති කරන එබඳු විඳන මාලාවක් වේදනා මාලාවක් අර වගේම හට ගන්නවා. ඒකත් ස්පර්ශ හේතු කොටගෙනමයි. ස්පර්ශ මාත්‍රයේ වේදනා මාත්‍රේ ගන්න සමාන වන්නා වූ ස්පර්ශ මාත්‍ර සෑලකට එබඳු වේදනා මාත්‍ර සෑලක් හටගත්තාම මනසින් උල්ටිය කොට කරලා හිටන් අර ගන්නවා එකක් වශයෙන් සම්පීඩනය කරගෙන අන්නේකින් තමයි උපේක්ෂා වේදනා කියනවා හට ගන්නවා නම් දකින්නේ. එහෙනම් මොකද වෙන්නේ? සාමිත වේදනා, නිරාමිත වේදනා නික. දැන් අපි දැනගන්න ඕනේ ආමිෂයන්ගෙන් තොරව ඇස කන දිව නාසය ශරීරයේ මන කියන මේ ඉන්ද්‍රියන් පිනවීම සමතරව නිරාමිත වේදනාවක් තියෙනවා. දැන් අපි කින්නකට විග්‍රහ කරලා මේ වේදනා පිළිබඳව තව විග්‍රහ කරගන්න බලාපොරොත්තු වෙමු. මේ සෑම කිරුදනාට එකින් එක හොඳින් විග්‍රහ කරලා මත නැවියෙන් මතක් කරගන්න මේ ආකාරයෙන් අපි මේ වේදනාන පස්සනාව යලිත් විග්‍රහ කර දෙනවා. සෑම කිරුදනාට යහපතක් වේවා. ඉස්සාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා.